මිත්‍ර අපේක්ෂා කරන ප්‍රශ්න ගරු ආචාර්ය බන්දුර ගුණවාදන මැතිතුමා ගරු ජීවර ජල සම්පත් සංවර්ධන මැතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, 2016 ආයෝජන අංක 154ට අනුව ගැඹුරු මුහුදේ මස්සුන් ඇල්ලීමේ බලපත් ලබා දීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලැබුවේද? ඔහු එම යෝජනාව අනුව 2016 වර්ෂය තුළ බලපත්‍ර ගත් තැනැත්තන්ගේ නම් හා ලිපි කවරේද? අදාළ ලේඛනය හමුණා ඇත. එකී බලපත්‍ර විසින් නාම වශයෙන් ධීවරයන් 100 දෙනෙකු එම කාර්යයන් සඳහා යොදවා ගැනීමේ කොන්දේසි ඉටුකරුන් ලැබුවේද? නිරීක්ෂණය කර තිබේද? ඔව්. පැන නොනගී
මගේ ගරු කථානායකතුමනි, මම පළවෙනි ප්‍රශ්නය මේ ගැඹුරු මුහුදේ මසුන් නැල්ලීම සඳහා එතුමා සඳහන් කළ පිළිතුරේ බලපත්‍ර ලබා දීපු තැනැත්තන් සංඛ්‍යාව මට කියන්න පුළුවන්ද?
පුළුවන් ගරු ඇමතිතුමනි.
එක්දා සාරසිය තිස් හතරයි.
ඔව්.
දැන් එතකොට ඒ යෝජනාවට අනුව එක් බලපත්‍ර ලාභියෙක් අවම වශයෙන් 100 දෙනෙකුට රැකී අවස්ථා ලබා දෙන්න ඕනේ. එතකොට ඒ අනුව ඔබතුමා නිරීක්ෂණය කළ වාර්තාවක් ලබා ගත යුතු වෙනවා. යෝජනාවට අනුව මේ දහස් ගණනකට රැකියා සුරක්ෂිත භාවයක් මේ අනුව සිද්ධ වෙන්න ඕනේ. ඉතින් එය ප්‍රායෝගිකව එලෙසින් සිද්ධ වුණාද කියලා.
කථානායකතුමනි, මේ ධීවර කර්මාන්තයේදී හැමදාම ධීවරය මුහුදු යන්නේ නැහැ. ඒ යන්න පුළුවන් ගමනක් නෙමෙයි. 100ක් කියන්නේ ඒකයි. අද කියපු 10 දෙනා හෙට යන්නේ නැහැ. එතන ඍජු සහ වක්‍ර රැකියා ඒ මගින් උත්පාදනය වෙලා තියෙනවා.
ගරු කථානායකතුමනි, බලපත්‍ර ලාභී
1400
මගින් මෙලෙසින් දල වශයෙන් වුණාද කියන එක පිළිබඳව ඔබතුමා පොඩි සටහනක් ලබා දෙන්න.
හොඳයි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු පළාත් සභාවේ.
ගරු කථානායකතුමනි, එතුමා උත්තරේ දෙන්න කලින් ඔබතුමාගෙන් මට මේ ප්‍රශ්නේ අහනකොට මීට කලිනුත් යොමු කරපු කාරණාවක් තිබුණා. මම අහන්නේ යාපනයේ දිස්ත්‍රික්කයේ වාරි මාර්ග විෂය සම්බන්ධ ප්‍රශ්නයක්. එතකොට මේ විදිහේ විෂයන් සම්බන්ධව උතුරු පළාතේ අහන ප්‍රශ්න සම්බන්ධව දැන් මේ ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යවරයාට. මට නැගෙන ගැටලුව තමයි ගරු කථානායකතුමනි, දැන් මේ වාරි මාර්ග විෂය සම්බන්ධව මේ ආණ්ඩුව වග කියන කුමන හෝ ආණ්ඩුවක් වග කියන මධ්‍යම රජයේ වාරි මාර්ග අමාත්‍යවරයෙක් සිටිනෝ. එතකොට මේ වාරි මාර්ග අමාත්‍යවරයා උත්තර දුන්නොත් තමයි බැඳෙන්නේ කථානායකතුමනි අපිට අතුරු ප්‍රශ්න අහන්න. ඒ වාරි මාර්ග විෂයට අදාළ වෙනත් විවිධ ගැටලු මතු වෙනකොට කතා කරන්න පුළුවන්.
මම මේකේ නීතිපස්සේ බලන්න
මේ ප්‍රශ්නේ තියෙන්නේ මම උදාර කිව්වට පස්සේ බුදුවන්ට පුළුවන්.
ඔව්.
මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ උතුරු පළාතේ විතරක් මේ උතුරු පළාත් සභාවේ විතරක් මේ අහන ප්‍රශ්න වලට ඇයි මෙහෙම වෙන්නේ? එතකොට මේ මධ්‍යම රජයෙන් සම්බන්ධයක් නැද්ද? වාරි මාර්ග ඇමතිවරයා උතුරට වග කියන්නේ නැද්ද? යාපනයට වග කියන්නේ නැද්ද? උතුරු පළාත් සභාවේ විග්නේශ්වරන්ටද මේ වග කියන්නේ?
මම දැන් ප්‍රශ්න අහන්න.
හරි. ප්‍රශ්නයක් තියෙනවා මේක හැමදාම.
හරි. මම ප්‍රශ්න අහන්න දැන්. ප්‍රශ්නේ.
ඒ ප්‍රශ්නේ මං ඇහුවා ගත්තා නම් තුමනි.
ගරු ඇමතිතුමා. පළාත් සභා පාලන නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවද? ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කථානායකතුමනි, ආ එක වාරි මාර්ග සංඛ්‍යාව 38යි. කුඩා වැව්හා අමුණු සංඛ්‍යාව 1033යි. අස්වද්දන ලද ගොයිබිම් ප්‍රමාණය හෙක්ටයාර් 21149යි. ආ එක වැඩ කටයුතු හා ගිනුම් සම්බන්ධයෙන් වූ සියලුම ලේඛන 1995 වර්ෂයේ සිදු වූ අවතැන්වීමේදී අස්ථානගත විය. එබැවින් මෙම ප්‍රශ්නයට අදාළව 1983 1995 දක්වා වන තොරතුරු ඇතුළත් කිරීමට නොහැකි වී ඇත. නැවත පදිංචි කිරීමෙන් පසු පුනරුත්ථාපන කටයුතු සඳහා වාර්ෂිකව ලබා දෙන ලද ප්‍රතිපාදනවල තොරතුරු 5 සඳහන් කර ඇත. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වැය විස්තරයට අනුව වර්ෂ 1996 සිට 2001 දක්වා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන කිසිවක් ලැබී නැත. 2001 සිට 2002 දක්වා මිලියන 8.5 බිංදුවයි. උතුරු නැගෙනහිර වාරිමාර්ග පදනම් කරගත් කුෂිකර්මාන්ත ව්‍යාපෘතිය සඳහා 2003 සිට 2004 දක්වා මිලියන 23.43 උතුරු නැගෙනහිර වාරිමාර්ග පදනම් කරගත් කුෂිකර්මාන්ත ව්‍යාපෘතිය 2005 සිට 2009 දක්වා මිලියන 433.83 රජයේ ප්‍රතිපාදන යලි පිබිදීමේ ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර ප්‍රජා ප්‍රතිස්ථාපන සහ සැලසුම් කිරීමේ ව්‍යාපෘතිය ඊළඟට ගොවි ජන සේවා මධ්‍යස්ථානට අයත් කුඩා වැව් ප්‍රතිසංස්කරණයට වැය කර තිබෙනවා 1996 මේ ඔක්කොම අවශ්‍ය දුපතුමාට ඒක සභාගත කරන්න ඊට පස්සේ 2009 2015 වර්ෂවලදී ලැබුණු ප්‍රතිපාදන 2010 ඉඳලා 2013ට මිලියන 200.19 රජයේ ප්‍රතිපාදන අර්බුද මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවල හදිසි අවශ්‍යතා ඉටු කිරීමේ ව්‍යාපෘතිය යලි පිබිදීමේ ව්‍යාපෘතිය උතුරු නැගෙනහිර ප්‍රජා ප්‍රතිස්ථාපනය සහ සංවර්ධන ව්‍යාපෘතිය 2014 ප්‍රතිපාදන ලැබිලා නැහැ 2015 මිලියන 598ක් ලැබිලා තියෙනවා වේලි ආරක්ෂාව සහ ජල සම්පත් සැලසුම් කිරීමේ ව්‍යාපෘතියට ඊළඟ එකත් මම හිතන්නේ සභාගත කරොත් ඒ එච්චරයි පිළිතුර තියෙන්නේ
ගරු කථානායකතුමනි මම ඔබතුමාට කලින් යොමු කරපු කාරණාව මට මේ මේකෙදී අතුරු ප්‍රශ්නයක් හැටියට අතුරු ප්‍රශ්න දෙකක් හැටියට මට අහන්න තියෙන කාරණාව තමයි දැන් උතුරු පළාතේ මේ යාපනය දිස්ත්‍රික්කයේ මම වාරිමාර්ග විශේෂ සම්බන්ධ මේ අහන ප්‍රශ්නේදී මට මේ දැන් මේ කියන සංවර්ධන ව්‍යාපෘතින් ඉටුවෙද්දී මේ වත්මන් රජයේ දැන් 2015 ඉඳන් මේ ආපු කාලය තුලදී උතුරු පළාතේ මේ වාරිමාර්ග විශේෂ සම්බන්ධව සංවර්ධන ව්‍යාපෘතින් ඉටු කරද්දී මට නැගෙන ප්‍රශ්න මේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයාගෙන් මේක යොමු කරපු නිසායි මම මේක අහන්නේ. ඒ නිසාමයි මේ ප්‍රශ්නේ මට මතුවේ.
ආ ප්‍රශ්නයක්.
ඔව්. ඒ අහන්නේ එතකොට වාරිමා මධ්‍යම රජයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා යන වැඩසටහන් උතුරු පළාත් සභාව හරහාද ක්‍රියාත්මක වෙන්නේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක් යාපනය එහෙනම් නැද්ද? එතන වාරිමාර්ග ඉංජිනේරුවෙක් නැද්ද? ඒක මධ්‍යම රජයට වග කියන්නේ නැද්ද? ඇයි මේ ප්‍රශ්නේ පළාත් සභාව පළාත් පාලන විෂය භාර අමාත්‍යවරෙන් අහන්නේ? මට තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒක අතුරු
ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ ගරුවා
මම ඇහුවේ වාරිමාර්ග ඇමතිවරයාගේ.
ගරුව ප්‍රධාන සංවිධායකතුමා අපිට පිළිතුරු දෙන්න පුළුවන්ද?
වාරිමාර්ග
ඇමතිතුමා නැහැ මෙතන ඉඳලා ගියා.
ඔව්.
නවත් මේක අපිට හොයලා බලන්න වෙනවා ඇයි කියලා එහාට ඉතරක්.
ඔව් මේක දාලා තියෙන්නේ මෙතෙන්ට.
ඔව් ඇයි උතුරේ ඉඳලා දාලා පොඩ්ඩක් අපි හොයලා බලමු මේක හේතුවක් ඇතිද දැන් අනුත් පළාත් සභාවල යන්නේ නැත්නම් මේ හිතරක්
ගන්න. ඒක ආයුතු අමාත්‍යංශයට ඕන දාන්න.
ඔව් ඒක තමයි හොයලා බලමු අපි කතා කරමු දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
ඒක තමයි. එතකොට දැන් ගායන්තෝ කරුණාවත්තුගේ මතතුමා ඔබතුමාත් පිළිගත යුතු පිළිගන්නවා.
අපි හොයලා
දැන් ලංකාවේ වෙන පළාත්වල දිස්ත්‍රික්කයක මේ සම්බන්ධ අධ්‍යාපන වේවා.
අපි පිළිගත්තා. දැන් අහන්නේ දෙවෙනි ප්‍රශ්නේ අහන්න. හරි.
ඒක තමයි අපි පිළිගත්තා.
දෙවෙනි ප්‍රශ්නේ
අහන්න.
ඔව්.
ඒතර මට අහන්න දෙන්න.
ඔව්.
එතකොට අනිත් විෂයන් සම්බන්ධ අහන වෙලාවක ඒ පළාතේ තියෙන ප්‍රශ්නෙට අධ්‍යාපන වේවා මධ්‍යම රජයට වග කියන කුෂිකර්මයට ඉඩම් සම්බන්ධව වෙන ඕනම විෂයක් සම්බන්ධව මෙතන මධ්‍යම රජයේ වග කියතු අමාත්‍යවරුට උත්තර දෙන්න පුළුවන්. ඒතොර මේ ප්‍රශ්නේ පළාත් සභා පළාත් පාලන ක්‍රීඩා අමාත්‍යවරයාටම යොමු කරන්නෙම මේ යොමු කරන්නෙම එහෙට වග කියන වග කියන්නේ නැද්ද මධ්‍යම රජයේ?
ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේ මට අපේ පාර්ලිමේන්තු මහලේකම්තුමා කියන පළාත් සභාවලට අදාළ සියලුම කරුණු ඔල්ට දැන් පිළිතුරු දෙන්නේ පළාත් පාලන අමාත්‍යංශයෙන් කියලා. ඒ විදිහට. ඔව්. ඒක නම ඔබතුමා ගන්නවා හරි. ඔව්.
පළාත් සභාවේ මම උත්තර දෙනවා මෙතනින්. ඔබත් උත්තර දෙන්න.
හොඳයි.
කතා නැද්ද මේකේ යම්කි සත්‍යයක් තියෙනවා.
ආ අපි හොයලා බලමු.
දැන් සෞඛ්‍ය පිළිබඳ පළාත් සභාවට මෙතුමා උත්තර
දෙනවා. අනිත් තැන්
වල ඉඩම් ගැන පළාත් සභාවේ වුණත් අපි උත්තර දෙනවා. මේක විතරක් වැරදිලා තියෙනවා.
අපි කැඳවා ඉරිගේෂන් අපි කතා ගන්න. හරි. හරි. බොහොම ස්තුතියි. ගරු ඉචාක් රහමන් මැතිතුමා ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය ඇමතිතුමාගේ ඇසීමට
අහනවා ගරු ඇමතිතුමනි. ගරු කථානායකතුමනි 1 නැත 2 මෙම රෝහල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයක් බැවින් පෙරවරු 8 සිට 4 පස්වරු 4 දක්වා පමණක් විවෘතව පවතී. ආ 1 ඔව් රෝහලට පැමිණෙන බාහිර රෝගීන් සංඛ්‍යාව හා සේවා අවශ්‍යතාවය යන නිර්ණායක මත පදනම් වී ග්‍රාමීය රෝහලක් බවට උසස් කළ හැකිය. මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුය. 3 2 ආදේක අවශ්‍යතාවය පැන නගින්න පරිදි පළාත් සභාව විසින් තීරණය කළ යුතුය. ඈ පැනනු නගින්.
ගරු ඇමතිතුමනි මේක රේටත් හදලා දුන්නත් හරි ඒ කියන්නේ ඒ පළාතේ ලොකුම ජනගහනයක් තියෙනවා. අනුරාධපුර නගරයේ තියෙන ගම්බිරිගස්සුව කියන ගම්මානට වඩා දුරයි තියෙන නිසා ඒ පළාතේ ජනතාවට රේ මේ වාගේම ඔබතුමා කරපු විදියට පහුගිය රජයක වහලා තිබේ. ඔබතුමා මම ඉල්ලීමක් කරලා ඒක ආපහු හදලා දුන්නා. ඒ වාගේම ඉල්ලීමක් කරනවා නැවත වතාවක් ඒ ගම්බිරිගස්සාවේ රෝහලේ රේට මේ විදියම කටයුතු කරලා දෙන්න කියලා තමයි ගෞරවණීය ඉල්ලීමක් කරන්නේ.
සභාව පළාත් සභාවේ එක එහෙ පළාත් සභා අධ්‍යක්ෂක අධ්‍යක්ෂක ඉන්නේ අපේ මාධ්‍ය මණ්ඩලයේ යටතේ. එතුමත් එක්ක සාකච්ඡා කරලා එතුමා කියනවා නම් මේක ග්‍රාමීය රෝහල කරන්නේ කියලා ඉල්ලීම ඉදිරිපත් කරන්න මම මුදල් වෙන් කළ දෙන්නම්.
හොඳයි. ඊළඟ මදවචිය ආසනදී පදවිය පළාතේ තියෙන මූලික රෝහලයක් විදිහට තමයි ගරුව මෙතුමනි එක තියෙන්නේ. ඒක ඔබතුමාට එදා මම කතා කරලා ඔබතුමා කිව්වා ඒක අවශ්‍ය කටයුතු කරලා දෙන්නම් කිව්වා. ඒක තව පාරක් ඉල්ලීමක් කරනවා මෙතුමනි. ඒක හුඟක් අඩුපාඩු තියෙනවා මම එදා ගියා බලන්න. ඒ සියලුම අඩුපාඩු ඔබතුමා කරලා දුන්නොත් ලොකු දෙයක්. ඒ කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ තමයි වැඩිම වකුගඩු රෝගී ඉන්නේ. ඒත් පදවි පළාතේ තමයි ඉන්නේ. ඒ පදවියේ විශේෂ වෛද්‍යවරුත් තාමනේ එමතුමනි ඊට පස්සේ ඔබතුමාට දුන්නාට පස්සේ ඒක සෞඛ්‍ය ලේකම්තුමාට ඉදිරිපත් කරන්න කිව්වා. මම ඉදිරිපත් කිව්වා ඉක්මනින් ඒක ලබා දෙන්නම් කියලා කිව්වා. ඔබතුමා ඒක ඉක්මනින් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා නැවත වතාවක්.
මේ අවශ්‍ය අඩුපාඩු ටික ලයිස්තු දුන්නද මට?
නෑ එමතුමනි.
එනයි ටික මේ කරා.
හොඳයි මොමිත්‍රි ගාලු චමින්ද විජේසිරි මැතිතුමා
මහානගර කතානායකතුමා
ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට අධ්‍යාපන රාජ්‍ය මැතිතුමා එනවද නැහැ ගරු ප්‍රධාන සංවිධායකතුමා
තානායකතුමනි අධ්‍යාපන මැතිතුමා සති දෙකක් කල් ඉලා තිබෙනවා.
හරි. ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා ගරු ප්‍රධාන සිවිල් ගුවන් සේවා මැතිතුමා ඇසීමට
මහානගර ගරු කතානායකතුමනි
මොකද්ද ගරු සොයිස මැතිතුමා මොකද්ද
කතානායකතුමනි අධ්‍යාපනයේ සම්බන්ධ ප්‍රශ්නයක් මතුවලා තිනවා අපේ
දැන් මේක ප්‍රදේශයෙන් ඉවරනේ ඒක වෙන ප්‍රශ්නේ වෙනම ගන්න ගත්තා බාද මේකට අවශ්‍ය නැහැනේ මේකට යන් ගරු සොයිස මැතිතුමා යන්න ප්‍රශ්නයන්ද ඔව් ගරු අනුරුද්ධ සේම මැතිතුමා
ගරු කතානායකතුමනි ඒක උත්තර පිළිතුරු දෙනවා එතුමාගේ ප්‍රශ්නයට ආ එක ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව මගින් හඳුනා නොගත් වාහනවලින් සිදුවන අනතුරු සඳහා පමණක් වන්දි ගෙවීම සිදු කරයි. ආ දෙක හඳුනා නොගත් වාහනවලින් සිදුවන අනතුරු සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් 2017 වසරේදී රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කර ඇත. 3 මාර්ග ආරක්ෂා පිළිබඳ ජාතික සභාව මගින් වන්දි ගෙවීම ලබන්නේ යම් අනතුරක් සිදු කර පලා ගිය වාහන නිසා මරණයට හෝ තුවාල සිදුවීමට ලක් වූ වින්දිතයන් හෝ එම පවුල් සමාජිකයන්ට පමණි. එම ගෙවීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර ඇත. වර්තමානයේ දෙවැනි අනතුරකින් මරණයට පත් වූ පුද්ගලයන් වෙනුවෙන් එම පවුලේ සැමියා මියගිය නම් බිරිඳටද බිරිඳ ගියගිය නම් සැමියාටද දෙදෙනා මියගිය නම් එම පවුලේ සමාජිකයන්ට රුපියල් ලක්ෂ 2ක වන්දි මුදලක් හිමිවේ. හඳුනා නොගත් වාහන අනතුරකින් බලපතට තුවාල ලැබූ හෝ ආබාධිත තැනැත්තෙකුට රුපියල් ලක්ෂයක මුදලක් පිරිනමනු ලබයි. වන්දි ගෙවීම සිදුවන ආකාරය පුද්ගලයා විසින් තමාගේ වසමේ ග්‍රාමනිලධාරීවරයා හා ප්‍රාදේශීය ලේකම්තුමා විසින් නිර්දේශ කරන ලද අයදුම්පත් මාර්ගයෙන් ආරක්ෂාව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට ඉදිරිපත් කළ යුතුය. මෙහිදී තුවාලකරුවෙකු සඳහා වන්දි ලබා දීමේදී අයදුම්පත් සමග පහත් සඳහන් ලියකිවිලිය සහතික කළ ඡායාපිටපත් අවශ්‍ය වේ. අනතුරු සම්බන්ධයෙන් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ල ජාතික හැඳුනුම්පත වෛද්‍ය වාර්තාව බැංකු ගිණුම පුද්ගලයෙකු වෙනුවෙන් වන්දි අයදුම් කිරීමේදී උක්ත ලියකියවට අමතරව පහත් සඳහන් කළ ඡායාපිටපත් අවශ්‍ය වේ. මරණ සහතිකය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත ඉල්ලුම්කරුගේ හෝ මරණකරුගේ විවාහ සහතිකය දරුවන්ගේ උපැන්න සහතික දිවුරුම් ප්‍රකාශ අවශ්‍ය නම් ලියකියවිලි සහිතව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ලැබෙන අයදුම් පත්‍ර රතවහන පොලිස් මූලස්ථානය වෙත යොමු කර මෙම අනතුර පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා ගැනීම සිදුවේ. එම අනතුර සිදු කළ වාහනය හඳුනාගත නොහැකි බවට පොලිස් මූලස්ථානය රතවාහන අංශය මගින් නිර්දේශ කර ඇතනම් අනුතර පිළිමත පැමිණිලි කරන ලද පොලිස් ස්ථානයේ නැවත අවසන් පොලිස් වාර්තාවක් ගෙන්වා ගැනීම සිදුවේ. මෙසේ අවසන් පොලිස් වාර්තාව ලැබෙන්නේ අනුතර සිදුවේ මාස 6ක් ගත වූ පසුවයි. එසේ එවනු ලබන වාර්තාව මගින් මෙම අනුතර සිදු කළ වාහනය ඒවනතෙක් හඳුනාගෙන නොමැති බව සහතික කර ඇතනම් ලිපිගනුව සම්බන්ධයෙන් පවතින සියලුම විස්තරද සමග මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වින්දිතයන් හට වන්දි ගෙවීම පිළිබඳ ස්ථාවර කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ. අදාළ ලිපිගනුව සඳහා වන්දි ගෙවිය හැකිද නොහැකිද යන්න තීරණය කරන ලබන්නේ කමිටුව මගිනි. ස්ථාවර කමිටුව මගින් ගනු ලබන තීරණ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සමාජික රැස්වීමට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම අනුතුරුව ඈදුම් කරුවන්ට වන්දි ගෙවීම සිදුවේ. ආ එක ත්‍රිරෝදරථ අනුතුරණින් මිය යන ත්‍රිරෝදරථ රියදුරන් වෙනුවෙන් වන්දි ගෙවීමක් සිදු නොවන අතර එක් එක් රථවාහන වර්ගයක් වෙනුවෙන් එසේ මුදල් වෙන් කිරීමක් සිදු නොවේ. දෙක 2014 මැද වාගේ වන විට හප්පා පලා ගිය අනතුරු නිසා වින්දිත භාවයට පත් වූ පුද්ගලයන් 54 දෙනෙක් නිසි ක්‍රමවේදයට අනුව සිදු කළ තෝරා ගැනීම තුළින් වන්දි ලබා දීම ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත. 3 වන්දි ලබා දුන් පුද්ගලයන් ප්‍රමාණය 54ක්ද ගෙවන ලද වන්දි මුදල් ප්‍රමාණය 82,75,000ක්ද වේ. ඊ පැන නොනගී.
මගේ අතුරු ප්‍රශ්නයක ගරු කතානායකතුමනි, 2017 වසර වෙනුවෙන් ගෙන දක්වපු අයවැය වාර්තාවේ ඔබතුමාලා කියනවා ත්‍රිරෝද රථ අනුතරකින් මේ යන පුද්ගලයෝ වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරලා ඒ තුළින් ගෙවීම් කටයුතු කරන්න ඒ රක්ෂණ භාර අරමුදලෙන් කටයුතු කරනවා කියලා. එතකොට ඒ කටයුත්ත ඔබතුමා අද සඳහන් කරනවා එහෙම ගෙවීම් ක්‍රමවේදයක් නැත කියලා. ඒකයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න.
මන්තුමා, විශේෂයෙන්ම පසුගිය අයවැයෙන් ඒ යෝජනාව අනුව දැන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යම්කිසි ක්‍රමවේදයක් සකස් කරමින් යනවා. ත්‍රිරෝද රථ මේ රටේ 112ක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒ නිසා මෙය අපි බලාපොරොත්තු හැකි ඉක්මනින් කරන්න බෑ. නමුත් ඔය අපි අයවැය යෝජනාව අනුව දැන් ක්‍රියාත්මක වෙමින් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒක නොබෝධිරකින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු
වෙනවා. ඊළඟට මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය සිවිල් ගුවන් සේවාව සම්බන්ධ ප්‍රශ්නයක්. දැන් මේ වෙද්දී අපි දැනගෙන තියෙනවා මත්තල ගුවන් තොටුපළ විදේශීය සමාගමකට ඉන්දියානු සමාගමකට විකුණන්න සූදානම් වෙලා තියෙනවා කියලා. ඒකේ ඇත්තක් තියෙනවද කියලා
මේ ප්‍රශ්නයට අදාළ නැතත් මම ඒකට උත්තරයක් දෙන්න ඕනේ. කිසිසේත්ම අපි විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, විකිණීමක් සිදු කරන්නේ නැහැ. නමුත් මත්තල ගුවන් තොටුපළ දැනට විශාල වශයෙන් පවුඩ් ලබමින් යනවා. දැන් පසුගිය රජයේ ගත් ණය වලින් දැන් අපි දැනට බිලියන 3ක් අපි ගෙවලා තියෙනවා මේ කටුනායක ගුවන් තොටුපළේ මුදල් වලින්. මේ දිගටම කරන්න බෑ. කෙසේ වෙතත් අපි අද සාකච්ඡාවක් තියෙනවා ඉන්දියාව රජය සමග. විශේෂයෙන්ම ඒ සාකච්ඡාව සාර්ථක වුණොත් ඉන්දියන් රජය සහ ලක් රජය එකතු වෙලා ඒකාබද්ධ ව්‍යාපාරයක් විදිහට මේ මත්තල ගුවන් තොටුපළ ඉදිරියට එම වැඩ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු
වෙනවා. හොඳයි. බොමිත්‍රි ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා,
මාසෙමි
ගරු මුදල් ජනමාධ්‍ය මැතිතුමා ඇසීමට
ආයන්න එක ශ්‍රී ලංකා දල නිල සංචිත ශ්‍රී ලංකා මහ බැංකුවේ හා රජයේ සංචිත වලින් සමන්විත වේ. රජයේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශීය ණය ගෙවීම සඳහා සහ විනිමය අනුපාතයේ දැඩි උච්චාවචනයන් මගහරවා ගැනීම සඳහා දේශීය විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීමට විදේශ සංචිතය උපයෝගී කර ඇත් ගනී. කෙසේ වෙතත් දෛනික ගනුදෙනු සඳහා සංචිත උපයෝගී කර නොගන්නා අතර බාහිර කම්පන වලින් ආර්ථික රැක ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවන්හිදී ආරක්ෂකයක් ලෙස යොදා ගැනීම සඳහා සංචිත එක් රැස් කෙරේ. ඒ අනුව පුද්ගලයන්ගේ අධ්‍යාපන වේදම් සඳහා ගෙවීම් සිදු කිරීමට රටේ විදේශ සංචිත භාවිතා නොකරේ. මෙම වියදම සඳහා ගෙවීම පුද්ගලයන්ගේ පෞද්ගලික ආදායමෙන් සිදු කෙරේ. අයන්න දෙක, ඉහත සඳහන් කළ පැහැදිලි කිරීමට අනුව විදේශීය සංචාරයන් සඳහා සිදු කරන වියදම් රටෙහි විදේශ සංචිතය මගින් සිදු නොවේ. මෙම වියදම් සඳහා ගෙවීම පුද්ගලයන්ගේ පුද්ගලික ආදායමෙන් සිදු කෙරේ. අයන්න තුන, අපනයනය සඳහා වූ විදේශ විනිමය ලැබීම වාණිජ බැංකුවල අපනයනකරුවන් වෙනුවෙන් පවත්වාගෙන යන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් වලට බැර කරනු ලැබේ. අපනයන ලේඛනවල සඳහන් නියමයන්ට සහ කොන්දේසිවලට අනුව කිසියම් කාල පරාසරයකට පසුව මෙම ලැබීම් රට තුළට පැමිණේ. වර්තමානයේදී අපනයන ලැබීම රට තුළට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් පවතී. 2017 නොවැම්බර් මාසයේ 17 දින ඇති ගැසට් අංක 2045/56 පවත්වා විදේශ විනිමය රෙගුලාසි වලට අනුව පහත සඳහන් කොන්දේසි අදාළ වේ. සෑම අපනයන කරුවෙකුම අපනයනය කරන භාණ්ඩ සඳහා වන ලැබීම් අපනයනය කළ දින සිට දින 120ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු වේ. ඉහත සඳහන් අවශ්‍යතාවය කඩ වූ විට ඊට එරෙහිව පියවර ගැනීමට පෙරාතුව දින 120ක කාල සීමාව අවසන් වීමෙන් පසුව දින 30ක අතිරේක සහන කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දිය හැක. ආයන්න පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා,
ඔබතුමාගේ පිළිතුරේ ඔබතුමා කියන්නේ මේ විදේශයන්හි ඉගෙනීමට යන ශිෂ්‍යයින් වියදම් කරන මුදල් ලංකාවේ සංචිතයෙන් ගෙවෙන්නේ නැහැ කියල. ඒක ඒගොල්ලන්ගේ මුදල් වලින් ගෙවෙන්නේ කියලා. ඒගොල්ල ගෙවන්නේ රුපියල් වලින්. ඉතින් ඒවා ඩොලර් වලින් ගෙවන්න වෙනකොට ලංකාවේ විදේශ මුදල් සංචිතයෙන් නේද ඒවා වැයවෙන්නේ?
මෙතන තියෙන්නේ මේ අපි කතා කරන්නේ රජයේ සංචිතනේ. ඒවනේ අපි මනින්නේ. ඒව තමයි මනින්නේ.
රජයේ සංචිත නෙමෙයි.
ඔව්.
ලංකාවේ සංචිත.
ඔව් නෑ, ලංකාවේ සංචිතය කියලා කියන්නේ මහ බැංකුවේ සංචිතයනේ. මහ බැංකුවේ වලින් ගෙවන්නේ නැහැ ඒක. ඔව්.
දැන් මට රුපියල් අරගෙන ඇවිල්ලා මගේ ශිෂ්‍යෙක් වෙනුවෙන් මම වියදම් කරන්න ඩොලර් ගන්නවා නම් ඩොලර් ගන්න කොහෙන්ද?
මොකද දැන් බැංකුවකට ගියොත් බැංකුවක සාමාන්‍ය වාණිජ බැංකුවකට ගියොත් ඒ බැංකුවේ ඉතිරිය තියෙනවනේ. ඒක ඒ ඉතිරිය තියෙන ඒගොල්ලන්ගේ ගිණුම් වල. ඒ ගිණුම ඩොලර් එකක් නම් නිව්යෝක් වල වෙන්න පුළුවන්, පවුන්ඩ් එකක් නම් ලන්ඩන් වල වෙන්න පුළුවන්. ඒව හරහා තමයි ගෙවන්නේ. ඉතින් ඒක මහ බැංකුවේ සංචිතය ගැන පමණයි අපිට කතා කරන්න පුළුවන්. අනිත් ඒවා ගැන කතා කරන්න බෑ.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නේ.
මම මේ කියන්නේ මේ රටේ පුද්ගලික බැංකු වල තිබුණත් මේ අපි දන්නවා ඔෆිෂියල් රිසර්ව්ස් කියලා එකක් තියෙනවා. එතකොට රිසර්ව්ස් කියලා තව එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේ රටේ විදේශ මුදල් අපි වියදම් කරනකොට ඒ වියදම් කරන මුදල මේ රටේ විදේශ මුදල් ප්‍රමාණයෙන් නේද අඩු වෙන්නේ. ඉතින් මගේ පොයින්ට් එක මේකයි. තමුන්නාන්සේලා නිදහස් අධ්‍යාපනය නැති කරලා පුද්ගලිකරණය කිරීමට උසස් අධ්‍යාපනය පෙන්වන එකක් තමයි මෙන්න විදේශ අධ්‍යාපනය නිසා මෙච්චර විදේශ මුදල් වැය වෙනවා. මම මේ කියන්න හදන්නේ ඊට වඩා ලොකු මුදලක් මේ කාඩ්පත් හෝල්ඩර්ස්ලා ගිහිල්ලා පිටරටවල් වල තමන්ගේ සවාරි ගාලා වියදම් කරන මුදල් වලින් ඊට වඩා මුදලක් වැය වෙනවා. ඒ වගේම මේ කරන වෙළඳාමෙන් ලංකාවට එන්න තියෙන මුදල් දින 120ක් ඇතුළත ගෙන්නපු නැති වුණත් ඒ මුදල් පිළිබඳව ගෙන්වීමට තමුන් නාසෙල ගන්න පියවර මොකක්ද?
හොඳයි ගරු ඇමතිතුමා.
අපනයනය කරපුවාම මම සඳහන් කළා වගේ රෙගුලාසි තිනවා. ඒ රෙගුලාසි අනුව නැවතත් කියවන්නම්. සෑම අපනයන කරුවෙක්ම අපනයනය කරන භාණ්ඩ සඳහා වන ලැබීම අපනයනය කළ දින සිට දින 120ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්වා ය යුතුයි. ඉහත අවශ්‍යතාවය කඩ වූ විට මේක නැවතත් කියනවා ඊට එරෙහිව පියවර ගැනීමට පෙරාතුව දින 120ක කාල සීමාව අවසන් වීමෙන් පසුව දින 30ක අතිරේක සහන කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබා දිය හැක.
හොඳයි.
ඔව්.
ඒක දිගටම යනවා මම පැහැදිලි කරන්න ඒක.
ඔව්. ඉතින් මේ රෙගුලාසිය කඩ වුණොත් ඔව්. ඔව්, රෙගුලාසිය කඩ වුණොත් මහ බැංකුව එතනින් තීරණය කරයි මොනවද කරන්න කියලා. ඔව්. ඉතින් එක එක නෑ එක එක නෑ. ඔබතුමා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඔබතුමාගේ දැනගැනීමට කියන්නම් විදේශ විනිමය ඉතිහාසයේ විශාලම ශේෂය තියෙන්නේ දැනුයි. කෝටි 990ක් තියෙනවා. දැන් තියෙනවා කෝටි 990.
හොඳයි, හරි. බොහොම තුදී හොඳයි. අපි හොඳයි, හරි හොඳයි. ගරු ඇමතිතුමා, හරි හොඳයි. හොඳයි, බොහොම තුදී. අරි භවිෂ්‍යජි වාරි ගරු අජිත් පෙරමැතිතුමා වරප්‍රසාද ප්‍රශ්නයක් ගරු අජිත් පෙරමැතිතුමා
ගරු කතානායකතුමනි
ගරු අජිත් පෙර
ගරු කතානායකතුමනි
මොකද මොකද මොකද
ඉල්ලුවා ඔබතුමා මට අවස්ථාව දෙන්න
මොකද මොකක් ගැනද
ගරු කතානායකතුමනි අපේ ප්‍රදේශයේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා
ඒකද දැන් ඒක අමාරුයි දැන් මේ අමාරුයි ඒක තියෙන එක ඒක අමාරුයි අධ්‍යාපනය පාද කිප දෙනෙකුන්ම අවස්ථාව දෙන්න බෑ දැන් දෙන 27 27 ගරු ඩග්න දේවානන්ද මහත්මයා ඩග්න දේවානන්ද මහත්මයා
නන්රි ගෞරව
ඩග්න දේවානන්ද මහත්මයා යෝ ගෝහෙඩ්
නන්රි ගෞරව සභානායක අවර්හලේ
මේක නෑ අද දාලා නෑ මෙතන ඇතුළත් වෙලා නෑ ගරු මන්ත්‍රීතුමා මට ලිඛිතව ඉල්ලීමක් කරලත් නෑ නෑ ඒ වගේ ප්‍රශ්න ගොඩක් අද තිබුණා එහෙම මට මේ සභාව දුවන්න අමාරුයි එහෙම ගරු මන්ත්‍රීතුමා සභාව දුවන්න අමාරුයි එහෙම දැන් ඊයේ දවසේම සභාව ගලාගප්පල් වුණා කල් තියා ලිඛිතව ඔබතුමා දන්නවා ජේස්ටේ ඔබතුමා කලින් ලිඛිතව දීලා ඉල්ලන්න ගරුවා
மீள்குடியேற்ற புனர்வாழ்வு வடகோவிருத்தி மற்றும் இந்து சமய விவகார அமைச்சர் கௌரவ டி எம் சுவாமிநாதன் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு கௌரவ சபாநாயகர் அவர்களே நன்றி. கடந்த கால யுத்தம் காரணமாக இடம்பெயர்ந்து இந்தியாவுக்கு சென்றிருந்த இலங்கை அகதிகள் இலங்கை திரும்பிக் கொண்டிருக்கின்ற நிலையில் சட்டவிரோதமாக இலங்கை திரும்புகின்ற அகதிகளின் எண்ணிக்கையும் அதிகரித்து வருவதாக தெரிய வருகின்றது. குறிப்பாக கடந்த ஒரு மாத கால பகுதிக்குள் 4 தடவைகளில் 24 பேர் சட்டவிரோதமாக இலங்கை திரும்பிய நிலையில் கைது செய்யப்பட்டுள்ளனர் என்றே தெரிய வருகின்றது. மேலும் இலங்கை திரும்பியுள்ள இலங்கை அகதிகளின் பிள்ளைகள் இந்திய பிறப்பு சான்றிதழ்களை கொண்டிருப்பதன் காரணமாக பாடசாலை கல்வி வசதிகள் மறுக்கப்படுகின்றதாகவும் இந்தியாவில் கல்வி கற்று A+ மற்றும் +2 பெறுபவர்களும் கொண்ட பிள்ளைகளுக்கான வேலை வாய்ப்புகளும் மறுக்கப்பட்டு வருவதாகவும் தெரிய வருகின்றது. அந்த வகையில் பின்வருகின்ற கேள்விகளுக்கான பதில்களை கௌரவ அமைச்சர் டிஎம் சுவாமிநாதன் அவர்களிடம் எதிர்பார்க்கின்றேன். இலங்கை அகதிகளை இந்தியாவிலிருந்து இலங்கைக்கு அழைத்து வருவதற்கான ஏற்பாடுகள் எந்த வகையில் முன்னெடுக்கப்படுகின்றன? சட்டவிரோத முறையில் மீள இலங்கை வருகின்ற இலங்கை அகதிகள் கைது செய்யப்படுகின்ற நிலையில் அவர்கள் தொடர்பில் தங்களது அமைச்சேதேனும் ஏற்பாடுகள் முன்னெடுக்கப்படுகின்றனவா? இலங்கை திரும்புகின்ற அகதிகளின் பிள்ளைகள் கல்வி மற்றும் வேலைவாய்ப்புகளை பெறுவதற்கு உரிய ஏற்பாடுகளை கல்வி உட்பட ஏனைய அமைச்சர்களுடன் இணைந்து பொருந்தக்கூடிய வகையிலான ஏற்பாடுகளை முன்னெடுக்க முடியுமா? மேற்படி மக்கள் இலங்கை பிரஜைகளாக சமூகத்தில் ஏற்றத்தாழ்வுகளற்ற வகையில் வாழ்வதற்கு வாழ்வதற்குரிய நடவடிக்கைகளை முன்னெடுக்கப்பட முடியுமா என்பதை கௌரவ சபாநாயகர்களை கேட்டுகின்றேன்.
மினிஸ்டர்
எஸ் சார். நன்றி கதாநாயகர் அவர்களே. கடந்த கால யுத்த காரணமாக இடம்பெயர்ந்து இந்தியாவுக்கு சென்றிருந்த இலங்கை அகதிகள் மீண்டும் திரும்புவதற்கான ஏற்பாட்டை அகதிகளுக்கான ஐக்கிய நாடு உயரஸ்தானிகள காரியாலயம் UNHCR மேற்கொண்டு வருகின்றது. இவ்வாறு தாயகம் திரும்ப விரும்பும் தெரிவிக்கும் அகதிகளுக்காக இலவச விமான பயணம் சீட்டுகளும் உள்ளூர் போக்குவரத்து நபர் ஒருவருக்கு 2500 ரூபா மீள் இணைவு கொடுப்பதால் 18 வயதிற்கு மேற்பட்ட நபருக்கு 10,000 ரூபாவும் 18 வயதுக்கு குறைந்த நபருக்கு 7,500 ரூபாவும் வழங்கப்பட்டு வருகின்றது. உணவல்லாத பொதிக்க குடும்பம் ஒன்றுக்கு ரூபாய் 10,000 தனிநபரை கொண்ட குடும்பம் ஒன்றுக்கு 5,000 வழங்கப்படுகின்றது. அத்துடன் எனது அமைச்சின் இவ்வாறு தாயகம் திரும்பும் குடும்பங்கள் ஒன்றுக்கு விமான நிலையத்திலே ரூபாய் 5,000 பெறுமதியான ஒரு காசோலை உணவு பொதிக்காக வழங்கப்படுகின்றது. மிகச் சமீப காலத்திலே சட்டவிரோதமாக அகதிகள் தாயகம் திரும்புகின்றார்கள். இவர்கள் சம்பந்தமான விவரங்கள் மாவட்ட செயலாளர்களிடம் கோரப்பட்டுள்ளது. இவ் அகதிகள் சம்பந்தமான விவரங்கள் கிடைக்க பெற்றதும் எனது அமைச்சு வெளிநாட்டு மற்றும் ஏனைய இந்து சமயத்தான அமைச்சுகளுடன் கலந்து ஆலோசித்து தேவையான நடவடிக்கைகளை எடுப்பதற்கு உத்தேசித்திருக்கின்றது. இலங்கையின் கல்விக் கொள்கை அமைவாக பாடசாலையிலே பிள்ளைகளை இணைப்பது தொடர்பான கல்வி அமைச்சே நடவடிக்கை எடுக்க வேண்டும். இது தொடர்பாக கல்வி இராஜாங்க அமைச்சருடன் கலந்துரையாட்டி வருகின்றோம். இவ் அகதிகள் தமது சொந்த இடங்களிலே குடியேறி கிராம சேவைகள் பதிவை மேற்கொண்டு பின்னர் 25,000 ரூபாய் தற்காலிகமாக குடியிருப்பு வசதிகளுக்கும் ₹5,000 காணி துப்புரவாக்குவதற்கும் மற்றும் ₹3,000 காணி துப்புரவாக்க கருவிகளை வாங்குவதற்காகவும் மொத்தமாக ₹33,000 வழங்கப்பட்டு வருகின்றது. மேலும் உள்ளூரிலே இடம்பெயர்ந்து மீள்குடியேற்றிய குடும்பங்களிலிருந்து வழங்கப்படும் வீட்டுத் திட்டம், சுகாதார மேம்படுத்தல், வாழ்வாதார திட்டங்கள் என்பனை அதே அடிப்படையிலே இம்மக்களுக்கு வழங்கி வருகின்றது.
இன்றைய விலையேற்ற காலகட்டத்தில் அது ரொம்ப கஷ்டமான ஒரு விஷயம். ஆனபடினால் நீங்கள் அதற்கு மீள ஆராயமாறு கேட்டுக்கொள்ளுகின்றேன். அதை விட அந்த இந்தியாவில் தமிழ்நாட்டில் இருக்கின்ற அந்த இடம்பெயர்ந்த மக்களுக்கு இங்கிருந்து ஒரு குழு ஒன்றை அனுப்பி அவர்களுடைய பிரச்சனைகள் என்ன, பிரச்சனைகள் இங்கு வருவதற்குரிய தடைகள் என்ன என்பது போன்ற பிரச்சனைகளை நீங்கள் ஆராய்வதற்கு ஒரு குழு ஒன்றை அமைக்குமாறு கேட்டுக்கொண்டு, அதே நேரத்தில் அவர்கள் இங்கே ஒரு நம்பிக்கையோடு வந்து தங்களுடைய எதிர்காலத்தை மேற்கொள்ளக்கூடிய ஒரு சூழலையும் இங்கு உருவாக்குமாறு கேட்டுக்கொள்ளுகின்றேன். நன்றி.
நன்றி. அதற்கு சரி, ஓகே, நன்றி.
ගරු මන්ත්‍රීතුමා, අද අපේ තියෙනවා පාර්ලිමේන්තුවේ කල්තැවීමේ යෝජනාවක්, ඒ නිසා ඒක අනුමත කරන්න ඔබතුමාට කියවන්න අවස්ථාව
දෙනවා. මේ කියවීමට ඔබතුමා අවසර දීම ගැන ස්තුතියි.
කියවීමට ඉතරයි එතන
ගියා. අද මම මේ කියවන්නේ දේශපාලන පළගැනීම් වලට මුවාවී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින රජයේ හිතවතුන්ට පෙරදාතම් කළ උසස් වීම් ලබා දීමට ක්‍රියා කිරීමට විරුද්ධව අද දිනේ අධ්‍යාපන වෘත්තීය සංගම් ගණනාවක දහස් සංඛ්‍යාත ගුරුවරු ගුරුවරියන් වැඩට නොපැමිණීමට කටයුතු කරන බව, එය කරන කොටගෙන දරුදරියන්ට අධ්‍යාපනයේ දරුදරියන්ගේ අධ්‍යාපනයට බලවත් පහරක් වැදෙන බවත්, එබැවින් මේ निराකරණය කර ගැනීමට රජය ක්‍රියා කරන්නේද යන බවත් විමසෙනවා.
මදා එබොමිතුති ඊළඟට වරප්‍රසාද පත්නේ ගරු අජිත් පෙරේරා මැතිතුමා.
ගරු කතානායකතුමනි, මෙම පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යාධර්ම සංග්‍රහය හඳුන්වා දුන්නා. මේ චර්යාධර්ම සංග්‍රහය 2018 මාර්තු මාසේ 7 වෙනිදා අනුමත කරන ලදුව 2018 අප්‍රේල් මාසේ 15 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මේ චර්යාධර්ම සංග්‍රහයේ 30 වෙනි වගන්ති අනුව මන්ත්‍රීවරයන් ආචාරශීලීව කටයුතු කළ යුතු අතර දේශපාලන කතාවලදී සහ විශේෂයෙන්ම පාර්ලිමේන්තු විවාදවලදී උචිත භාෂාවක් භාවිත කළ යුතුයි. ඒ වගේම 31 වෙනි වගන්ති අනුව කිසිම මන්ත්‍රීවරයෙකු යම් තැනැත්තෙකුට පහර දීම, හිරිහැර කිරීම හෝ තර්ජනය කිරීම නොකළ යුතුයි. 32 වෙනි වගන්ති අනුව සෑම මන්ත්‍රීවරයෙකුම සිය සමාජික මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේද ඔබතුමත් ඇතුළු මහජනතාවද සම්බන්ධයෙන් ගෞරවාන්විතව ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුයි. ගරු කතානායකතුමනි, මෙම ආචාර ධර්ම සංග්‍රහය අපි හඳුන්වලා දුන්නේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු රටේ අනෙක් පුරවැසියන්ටත් වඩා ආචාරශීලීව සහ වැදගත්ව කටයුතු කළ යුතුයි කියන මූලධර්මයේ විශ්වාසය. ඒ නිසාම ඒකමතිකව මේ ආචාර ධර්ම සංග්‍රහය සම්මත වුණා. නමුත් ගරු කතානායකතුමනි, ඊයේ දිනේ මුළු රටටම වැදගත්කමක් තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ නියෝග සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය කටයුතු කිරීමට සූදානම් වන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඇසීමේ කාල සීමාව තුලදී සභා ගර්භයේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු තවත් කණ්ඩායමක් ගරු කතානායකතුමාට පෞද්ගලිකවම පහත් අන්දමේ වචන භාවිතා කරමින් දෝෂාරෝපණය කරමින් තර්ජනය කරමින් ඉතාමත් අශෝභනාකාරයෙන් හැසිරෙමින් පාර්ලිමේන්තුවේ සියලු කටයුතු වලට දැඩි ලෙස බාධා කරමින් පාර්ලිමේන්තුවම ඊළඟ දිනේට කල් තැබීමට කටයුතු සැලැස්වීම සිද්ධ කරා. ගරු කතානායකතුමනි, මෙලෙස කටයුතු කිරීමෙන් දස ලක්ෂ ගණනක මුදලක් රටේ ජනතාවට අහිමි වුණා. ඉතාම වැදගත් පනතක් පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න නියමිතව තිබියදී ඒ කටයුතු ඉදිරියට කරගෙන යාමට නොහැකි වුණා. ඒ වගේම මේ රටේ ජනතාව ඉදිරියේ අවනීතිය ක්‍රියාත්මක කිරීමට ඔබතුමාට බල කරනු ලැබුවා. විජේකලා මහේශ්වරන් ගරු මන්ත්‍රීතුමිය එතුමිය කරපු ප්‍රකාශය වැරදි කියලා අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව පිළිගන්නේ. ඒ ප්‍රකාශය පිළිබඳව කළ යුතු දේ කුමක්ද කියන කාරණය ගැන ගත යුතු පියවර පිළිබඳව ඔබතුමා විසින් විමර්ශනය කොට තීරණය කළ යුතුයි. දැන් එසේ තිබියදී පාර්ලිමේන්තුවේ සභාගර්භයේ මැදට පැමිණ වහාම පියවර ගත යුතුයයි බල කරමින් ඉතුරු සියලු කටයුතු නතර කළ යුතුයයි බල කරමින් පාර්ලිමේන්තුව තුළ ස්ථාවර නියෝගවලට පටහැනිව ආචාර ධර්ම නීතිවලට පටහැනිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් තර්ජනය කරමින් සෙන්කෝලය පැහැරගෙන යාමට තර්ජනය කරමින් ඒ කරන ලද ක්‍රියාවෙන් මේ පාර්ලිමේන්තුවේ මාත් ඇතුළුව සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදත් උල්ලංඝනය වෙයි තිබෙනවා. එනිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා මා විසින් නම් කරන ලද මන්ත්‍රී දෙදෙනාට සහ පාර්ලිමේන්තුවේ මේ කරුණ පිළිබඳව පරීක්ෂා කරන ලද ඒ පරීක්ෂා කරන ලද ඒ සියලු සාක්ෂි වීඩියෝ පරීක්ෂා කරලා වාචික සාක්ෂි විමසලා ඒ ඊයේ දින ඉතාම අසාධාරණ විදියට අශෝභන විදියට හැසිරුණු ඔබතුමාට පෞද්ගලිකවම පරිභව කරපු ඒ මන්ත්‍රීවරුන් විරුද්ධව විනයානුකූලව කටයුතු කරන ලෙස ගෞරවයෙන් අදසිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, මීට කලින් අවස්ථාවලදී වරප්‍රසාද කමිටුවේදී ඉතාම ලිහිල්ව මේ සමාදානයට කටයුතු කිරීම නිසා තමයි මේ තත්ත්වය මතුවලා තියෙන. අද කිසිම මන්ත්‍රීවරයෙකුට බයක් නැහැ. කිසිම මන්ත්‍රීවරයෙකුට බයක් නැහැ අද මේ පාර්ලිමේන්තුවේ ඉස්සරහා විනය විරෝධීව කටයුතු කරන්න. දැන් ආචාර ධර්ම සංග්‍රහය ඔබතුමාගේ මූලිකත්වයෙන් හඳුන්වා දීලා තියෙන මොහොතක මේ ආචාර ධර්ම සංග්‍රහය පරීක්ෂාවට ලක් කරන්න ඔබතුමා. මේ ආචාර ධර්ම සංග්‍රහයට හයියක් තියෙනවා කියලා පෙන්වන්න 30 31 32 වගන්ති තුනම මේ සම්බන්ධව කඩ කරලා තියෙන නිසා මම ඔබතුමාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා වරප්‍රසාද කාර්ක සභාවේ මනින් යොමු කරලා ආචාර ධර්ම රීති කඩ කිරීම ගැන පරීක්ෂා කරලා වහාම පියවර ගන්න කියලා කඩිනමින්
මන්ත්‍රී ඇමතිතුමාගේ සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් ලෙස මම ඉල්ලා සිටිනවා. හොඳයි, ඊළඟට දැන් නෝ පොයින්ට් ඔෆ් ඕඩර් ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය. වාඩි වෙන්න, වාඩි වෙන්න, ඔබතුමා වාඩි වෙන්න. මම කියන වාඩි වෙන්න කියලා නම කිව්වට කමන්නේ නැහැ. එතන යෝජනාවක් දැන් ඉතන පරීක්ෂණය කරන්න. මොකද නම කියන්නේ? ඔව්, නම කියවල. ඔව්, යෝජනාවක් කිව්වේ. යෝජනාව නම කියන්න පුළුවන්. අද දින නායපත්‍ය විෂයාංක 1 සිට 16 දක්වා 1 විශේෂ වෙළඳ භාණ්ඩ පනතාරය නියමයන් 8ක් අනුමත කිරීමට, රේගු ආඥා පනතාරය යෝජනා 5ක් අනුමත කිරීමට, වරාය ගුවන්තොටුපළ සංවර්ධ බලපත්‍රයට නියමයන් අනුමත කිරීමට, 4 නිෂ්පාදන බදු විශේෂ විධිමත් යටතේ නියමන් 2ක් අනුමත කිරීමට. ගරු මුදල් ඇමතිතුමා,
ගරු කතානායකතුමනි,
බලන්න මේ උඩ ඉන්නවා ඉස්කෝලේ ළමයි. මට ස්ථාවර නියෝග අනුව මට ඒකට අවස්ථර දෙන්න බෑද මං හොයලා බලුවා දෙන්න බෑ ඒ මන්ත්‍රීවරු කිව්වා ඒක පිළිතුරු දෙන්න පුළුවන් ඒතුමාට එන්න පුළුවන් කියන කවත අයින් කර ගන්න දැන් මොන අයින් කර ගන්න එක පාර්ලිමේන්තුවක් වචන කතා කරන්නේ ඉගෙන ගන්න වාමයක විද්‍රෝහ කරන්න නැත්නම් මට මේකට විනය පියවර ගන්න වෙනවා ඊයේ හැසිරිච්ච විදියට අර මන්ත්‍රීතුමා ඒ මන්ත්‍රීතුමා හැසිරිච්ච විදියට දවසම කඩාකප්පල් කළා එහෙම කරලා මේ පාර්ලිමේන්තුවේ වා වාඩි වෙන්න මන්ත්‍රීතුමා වාඩි වෙන්න මම කියනවා වාඩි වෙන්න කියලා ඔබතුමා වචන පාවිච්චි කරන්න කියන්න පුළුවන් ද ගරු මන්ත්‍රීතුමල්ලට වාඩි වෙන්න Go ahead, Honorable Minister of Finance.
Garu Kathanayakathumani Vishesha Velandabanda Badupanata Yatate Niyoga Atakda Ewagema Regu Aanyapanata Yatate Yojana Pahak Nishpadana Badu Vishesha Vidividana Panata Yatate නියමයන් දෙකක් මේ අවස්ථාවේදී මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. Mr. Speaker, actually as we are talking about the custom ordinance, I would like to take this opportunity to briefly talk about the reward system in the Customs Department of Sri Lanka. In fact, the problem with the reward system, as it is, Mr. Speaker, is that under the current law, custom officers have both the power and strong incentives to impose large penalties even for trivial customs violations. And also, as the fact that appealing a customs ruling is also expensive and time-consuming, legitimate traders and other private sector persons face considerable legal risks, and many of them, I'm afraid to say, have to pay large irregular payments to avoid penalties. And this is from the information I have is a fairly common situation in the department. This also affects the material impact on efficiency of the trading process. And as a result, we are getting lower customs revenue and higher prices for consumers. And the way to address this problem, which has been there for many, many years, I feel would be to reduce the officers' incentives to impose large penalties for trivial violations, ensure by law that penalties are proportional to the violations, and create an effective appeal system. And also, I would say with the automation of the customs department, with less and less interaction between traders and custom officers, this issue can also be addressed fairly effectively. At the current, the way things stand now, Mr. Speaker, the incentives are the rewards, for example, are going to 50% to the customs officers' reward fund, 20% management and compensation fund, 30% for the consolidated fund. In fact, very, very few countries have any compensation scheme for customs officials like we have in Sri Lanka. In fact, existing schemes which are operational in our part of the world are uniformly less generous than Sri Lanka's. For example, in India, 20% is not 50%. 20% of the reward is given to the customs officials concerned, with a limit of 2 million rupees. There's a ceiling of 2 million rupees, which is the equivalent of 3,000 Sri Lankan rupees. 3 million Sri Lankan rupees. And 20 million Indian rupees over an officer's entire career. Over an entire career, no custom officer is allowed to earn more than 20 million Indian rupees. In Pakistan, 20% diminishing 5% for amounts above 1 million rupees, which is approximately $8,000. For smuggling detection, there is a cap at 1 million rupees. There's a cap at 1 million rupees, and however big the detection is, the person concerned will not get any more than 1 million Pakistani rupees. In Thailand, 10 to 20% with a cap of 5 million baht, which is the equivalent of $150,000. Mr. Speaker, I have here a list of the rewards list of the Sri Lanka Customs for the period 1st April to 31st March of this year. Sri Lanka Regue, a Labagana Customs, well, a Labagana, a rewards, well, a lies to a Sampurna lies to a Magelanga Tianoa. Thank you. Thank you, Mr. Chairman. In fact, Mr. Chairman, now I don't want to read the names. The individuals' names are all here with me, but I will not read because I don't want to embarrass them. But for example, there is one gentleman here who has got as rewards 95 million 466,938 rupees just for 12 months. Ekiyanne Regue me niladariya maasa 12kata vitarak tamange padiyata amatarawa rewards hatiyata million 100kata aasanna mudalak ekathu karagena tiyena. Laksha 1000kata aasanna pramanayak. Me ganna mudal million 95 million 46 24 මේ විදිහට අපිට කියාගෙන කියාගෙන යන්න පුළුවන් 37 12 අපි මේ ආයත මේ ගැන ඉලිසියා කරන්න ඕනේ නැහැ නමුත් මේක අසාධාරණ ක්‍රමයක් මොකද මේ අසාධාරණ ක්‍රමයක් කියලා මම කියන්නේ අත වශයෙන්ම අපි මේ තියෙන කාරණා Analyze kalla baluama me kuda kandayamak vitarai attawasemma me mulu reguema me tarang vishala rewards ema naththam me penalties olin hambu karai. In any given year, 20 officers or around 1% of the customs workforce receive rewards payment above 10 million. Ekiyanne avuruddakata mulu reguemma regue workforce ekeng 1%ක් වෙන ඉතාමත්ම සුළු පිරිසක් ඒ අවුරුදු වල රුපියල් මිලියන 10ට වඩා හම්බ කර ගන්නවා එක්කෙනෙක්. Customs Payments to those officers amounted to 20% or more of the total rewards paid out in 2015, 2016, and 2017. And payments to the highest rewarded 10 officers amounted to around 15% of the total payments. වැඩියෙන්ම ගත්ත නිලධාරීන් 10 දෙනා ඒ මුළු අවුරුද්දෙම සම්පූර්ණ අපේට ලැබුණේ ඒ ආදායමෙන් 15%ක් ලබා ගන්නවයි කියන දේ තමයි මේ තොරතුරු වලින් හෙළි වෙන්නේ. Officers who received large reward payments in one year usually also received high payments in other years. ඒ කියන්නේ එකම පිරිසක් මේකෙන් පේනවා මේ මුදලට හිමිකම් කියනවායි කියලා අවුරුද්දෙන් අවුරුද්දට. For example, the highest rewarded 1% of customs officers in 2015 not only received around 21% of reward payments in 2015. ඒ කියන්නේ කස්ටම්ස් ඔෆිසර්ලාගේ 1%ක් 2015දී රිවෝඩ් පේමන්ට්ස් වලින් 21%ක්ම ලබා ගත්තා. ඒ කියන්නේ රුපියල් මිලියන 400ක් 21 දෙනෙක් ලබාගෙන තියෙනවා 2015 විතරයි. But also 12% in 2016 to 230 million and 10% in 2017. මේ එකම පිරිස. Five customs officers were among the 20 highest rewarded officers. In all 3 years, all of them received at least 12 million rupees a year. මේ අවුරුදු තුනම දිහා බැලුවොත් customs officers පස් දෙනෙක් ඉන්නවා. අවුරුදු තුනේදීම මිලියන 12ට වඩා විශාල මුදලක් හැම අවුරුද්දෙම මේ rewards වලින් ලබා ගන්නවා. Taking together all years for which there is data, large inequality remains. A group of around 130 officers, or 6% of the customs workforce, collected more than half of the overall rewards payment from 2015 to 2018. The highest rewarded 10 officers collected 12% of total rewards, 660 million rupees, and the highest rewarded 20 officers collected 18% of total rewards, more than 1 billion rupees. The 10 highest rewarded officers all received more than 40 million rupees from 15 to 17, while the average reward was less than 1 million rupees per year. This suggests that there is a substantial lifetime inequality in rewards. Meken pennanne atta wasenma ithamathma sulu kandayamak visin ada reguwa mehewana. අනේ නිසා අපි දැනටමත් රේගු දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කරන්න අලුත් නීති රීති ගේන්න අලුත් පනතක් ගේන්න මොකද රේගු දෙපාර්තමේන්තුවේ පනත තාම යන්නේ 1860 ගණන්වල සංශෝධිත පනතක්. අද ලෝකෙට ගැලපෙන්නෙම නැහැ. ඒක නිසා ඒ කටයුත්ත අපි කරනවා. නමුත් එසේ කරනකම් අපි යෝජනා කරනවා, අපි යෝජනා කරන්න යනවා මේ ඉන්සේ මේ රිවෝඩ් පේමන්ට් එක ලැබෙන රිවෝඩ් පේමන්ට් එක මින් ඉදිරියට මුළු වරායේ ඉන්න සියලුම සේවකයන්ට සමසේ බෙදන්නයි කිය. වරායේ 1600කට විතර සේවකයන් ඉන්නවලු සමාවෙන්න කස්ටම්ස් එකේ මම වරායේ කිව්වට පරණ පුරුද්දට කියුනේ කස්ටම්ස් එකේ 1600ක් විතර ඉන්නවලු. මම කියන්නේ මේක අර හෝටල් වල වගේ සර්විස් චාර්ජ් එකක් තියෙනවා. සර්විස් චාර්ජ් එක ඒ හෝටලේ වැඩ කරන කුස්සියේ ඉන්න පිගන් හොඩන මිනිස්සයටත් ජෙනරල් මැනේජර්ටත් ඔක්කොමට එක හා සමානව බෙදෙන. අනේ ඒ නිසා මම යෝජනා කරලා තියෙනවා අපි මින් ඉදිරියට මම නියෝගය මේ සතියේ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි යෝජනා කරන්නේ ඇත්ත වශයෙන්ම ඒ කටයුත්ත සොයන පුද්ගලයාට හෝ ඒ කණ්ඩායමට සියයට දහයක් අපි දෙන්නම්. ඒකටත් අපි සීලිමක් දානවා රුපියල් මිලියන දෙකකට වඩා අඩුවෙන්න ඕනේ කියලා. ඉතුරු 140 අපි මුළු වරායේ සියලුම සේවකයන්ට සමසේ බෙදෙනවා. අට වසරෙම අපි 2016 මුළු වර්ෂයේම බිලියන 2යි ගානක් රිවෝඩ්ස් හැටියට ලැබිලා තිබුණා. බිලියන 2කට වැඩි ගානක් ගණන් හදලා බැලුවම අට වසරෙම වරායේ හැම සේවකයෙකුටම ඒ තුලින් කස්ටම්ස් එකේ හැම සේවකයෙකුටම අවුරුද්දකට 6,000,000 වැඩිපුර ලබා ගන්න පුළුවන්. සුළු පිරිසකට විතරක් මේ ලැබෙන මුදල මින් ඉදිරියට රේගුවේ වැඩ කරන සියලු දෙනාටම සමව බෙදා දෙන්නට අපි කටයුතු කරනවා. ඉන්පසුව දෙවනුව විශේෂයෙන් ඊළඟ අයවැයට ප්‍රථම අපි ඒ කස්ටම්ස් ඕඩිනන්ස් එක මං කියපු විදිහට දැන් අපි හදාගෙන යනවා. අපි වෘත්තීය සමිති සහ අනිකුත් අයත් එක්කත් පසුව කතා කරලා ඒ ඕඩිනන්ස් එකත් ඒ වගේම එක්සයිස් ඕඩිනන්ස් එකත් අපි අලුත් කරනවා. අලුත් ඕඩිනන්ස් එකක් හදනවා. මේ දෙකම ඊළඟ අයවැය නොවෙම්බර් මාසේ ඉදිරිපත් කරන්නට ප්‍රථම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම රේගුවටත් එක්සයිස් දෙපාර්තමේන්තුවටත් නව යුගයක් ලබා දෙන්නට කටයුතු කරන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.